මීළඟට ගරු අනුරකුමාර දිසානායක මැතිතුමා ඔබතුමාට මිනිත්තු 24ක කාලයක්
තියෙනවා. ගරු මූලාසනයේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙත් මිසිතුවන්ත වෙනවා. අපි කවුරුත් දන්නවා අපේ රට මේ නිශ්චිත මොහොතේ තිබෙන්නේ ඉතාමත් දරුණු ආර්ථික සමාජීය අර්බුදයක. බොහෝ අය මෙම අර්බුදය උත්සාහ කරමින් තිබෙනවා උහා දක්වන්න ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් කියලා. අප විශ්වාස කරනවා මේ අර්බුදයට ආර්ථික ප්‍රතිපත්තිය සැලකිය යුතු ප්‍රමාණකින් ඉවහල් වී තිබෙන බව. එහෙත් මේ අර්බුදයේ පදනම් බවට පත් වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය. අපි මේ අර්බුදයෙන් ගොඩ එනවා නම් මේ දේශපාලන සංස්කෘතියෙන් මිදීම සඳහා වූ දැක්මක් සහ සැලැස්මක් අපිට තිබිය යුතු තිබෙනවා. එසේ නැතුව අපිට කවර ආර්ථික සංවර්ධන යෝජනාවන් ආර්ථික ප්‍රතිපත්තීන් තිබුණත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ විනාශකාරී, නාස්තිකාරී, දූෂණ, තමන්ගේ බලය පමණක් කේන්ද්‍ර කරගත් දේශපාලන සංස්කෘතියක් තියාලා. ඒ තමයි මේ අර්බුදයෙන් ගොඩේීමේ ප්‍රධානම පදනම කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම මේ අර්බුදය අපට පිටින් කවුරු හරි ගෙනල්ලා අපිව ගොඩ දාලා දෙයිද? සමහර අය කල්පනා කරනවා විදේශීය මූල්‍ය සමාගම් විසින් අපි ගොඩ දාලා දෙයි, සංවිධාන විසින්, ත විදේශීය රටවල් විසින්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කඩාවැටුණු කිසි රටක් කිසිදු සංවිධානයක් හෝ විදේශීය රාජ්‍යයක් විසින් ගොඩ දමා දෙන්නේ නැත. අපි සමත් වෙන්න ඕනෙම සංවිධානවල සහ එම විදේශීය රාජ්‍යන්ගේ සහාය ලබා ගන්න. හැබැයි මෙම ගොඩ ගැනීමේ සක්්‍යතාවේ තිබෙන්නේ මේ රට තුළ ඇති කරගන්නා ලද වෙනසකින් විතරක්මයි. වෙන කිසිවෙක් මේ අර්බුදයෙන් අපිව ගොඩ දමා දේවි කියලා විශ්වාස නොකළ යුතු. ඒ ගොඩ ගැනීමට හැකියාව ලැබෙන්නේ මෙම අර්බුදය අපේ රටේ මානව සම්පත, අපේ රටේ සම්පත්, අපේ රටේ පිහිටීම්, අපේ රටේ ශිෂ්ටාචාරය, ලෝක දේශපාලනය, මේ සියල්ල ඉතා හොඳින් මැනවින් කළමනාකරණය කරමින් අපේ සක්්‍යතාවේ උඩට ගැනීමෙන් පමණයි අපට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතු හුදු වැකිවලින්, හුදු වාක්‍ය කණ්ඩවලින් මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. ඒ වගේම ලෝක ඉතිහාසයේ හැම තැනකම මෙවැනි කඩාවැටෙනු අර්බුදයකදී ඒ කඩාවැට්ටන්න දායක වූ අය විසින් කඩාවැට්ටීම ගොඩ අරගෙන නැහැ. ඒ ඇයි? මෙවැනි කඩාවැට්ටීමකින් ගොඩ එන්න දේශපාලන ව්‍යාපාර ආණ්ඩු පමණක් නෙවෙයි පොදු ජනයාගේ සක්‍රීය මැදිහත්වීමක් අවශ්‍යයි. එය දරා ගැනීම, කාර්යක්ෂමභාවය, මැදිහත්වීම, මේ සියල්ල සහිත පොදු ජනයාගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ පොදු ජනයාගේ මැදිහත්වීම උද්දීපනය කරන්නේ කොහොමද? කිසිසේත්ම කඩාවැටීමට වගකිය යුතු අය, මේ විනාශය ඇතිකිරීමට මූලික වූ අය මුලසුනේ තබාගෙන පොදු ජනයාගේ උද්දීපනයක් ඇති කරන්න බෑ. ලෝකයේ හැමතැනම කඩාවැටුණු රටක් පමණක් නෙවෙයි ආයතනයක් වුණත් ගරු සභාපතිතුමනි, යම් ආයතනයක් කඩාවැටෙනවා නම් ඒ කඩාවැටෙන්න වගකිය යුතු සභාපතිවරයා විසින් නැවත ඒ ආයතනය ගොඩනගන බව එහි සමාජික විශ්වාස කරන්නේ නෑ. රටකුත් එහෙමයි. එනිසා ලෝකයේ කඩාවැටෙන හැම රටක්ම ඒ රටේ පොදු ජනයා උද්දීපනය කරලා ගෙන එන්න නම් නව දේශපාලන මූණුවරක් නායකත්වයක් රටකට අවශ්‍යයි. ඒක තමයි තිබෙන්නේ. එනිසා ඕනෑම වෙලාවකදී කඩාවැටෙන රටක් ඉදිරියට ගෙනීමේදී එහි පොදු ජනයාගේ සක්‍රීය මැදිහත්වීම, දායකත්වය ලබා ගන්න නම් අනිවාර්ය ලෙස ජනතාවගේ ජනවරමකින් ආණ්ඩුවක් හදාගත යුතුයි. ද වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව, තිබුණු රාජපක්ෂ ආණ්ඩුවට ජනවරම අහුසි වී තිබෙන්නේ. ජනාධිපතිවරයාට 169ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ. එතන සාධක දෙකක් තිබුණා. එකක් ගෝඨාභය රාජපක්ෂ, ඔහු වීම එම ප්‍රතිඵල එක සාධකයක්. දෙක, රනිල් වික්‍රමසිංහට තිබුණු විරෝධය. ඒ දෙක මත තමයි ගෝඨාභය රාජපක්ෂට ජනවරම ලැබින්නේ. දැන් මොකද සිදු වී තිබෙන්නේ? එම ජනවරම උසුලන ලද ගෝඨාභය රාජපක්ෂ ඉවත් වී තිබෙනවා. තමන්ට ප්‍රතිපක්ෂව ජනවරම ලැබුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා තිබෙනවා. ඒ අරුම් පුදු වැඩක් නේ. එහෙනම් පළවෙනි එක මොකද්ද? නව ජනවරමක් අපේ රට අවශ්‍යයි. පාර්ලිමේන්තුව ගත්තා. මේ පාර්ලිමේන්තුව මා හිතන ඉතිහාසයේ වැඩිම පළාත් මේ සමානුපාතික ඡන්ද ක්‍රමයටද වැඩිම මන්ත්‍රී දුර ගත්තු පාර්ලිමේන්තුව 2022 දුණා. ඒ පාර්ලිමේන්තුව සංගීත දෙස බැලුවොත් ඒ පාර්ලිමේන්තුව විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ ඡන්ද ව්‍යාපාරයේ දෙස බැලුවොත් ඒ මුළුමනින්ම සිංහල බෞද්ධ ඡන්ද මත පදනම් වුණු ඡන්ද ව්‍යාපාරය. ඒ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අපේක්ෂකෙක් සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් නොවෙන්නේ. බේරුවලින් මුස්ලිම් අපේක්ෂකෙක් ඉදිරිපත් නොවෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ගත්තොත් ඒ ජනවරම ඇතුලේ 70%කට එහා ගියපු සිංහල පදනමක් ඒ ජනවරමට තිබුණා. ඒ පදනම නියෝජනය කරේ මහින්ද රාජපක්ෂ. ඒ ජනවරම ඇතුලේ තිබුණේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා වූ ඉල්ලීම. දැන් ඔව් අගමැති ධූරයේ නේ. එහෙනම් ඒ ජනවරම අහෝසි. එහෙමනම් මොකද තිබෙන්නේ? ඒ ජනවරමට අවංක නැහැ. ඒ නිසා දැන් කළ යුතු වන්නේ කුමක්ද කරු නියෝජක තානායකතුමනි? මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් නව ජනවරමකට අපේ රටේ ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතුයි. එතනදී ජනතාව කල්පනා කරනවා අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමයි මේ අය පාලන බලයට අපි ගේන්නේ. ඒ නිසා නිස්සක වශයෙන්ම එම නව පාලනයට අපේ රටේ ජනතාව අවුරුද්දක එකහමාරක විරාම කාලයක් ලබා දෙනවා. අද මේ පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික වේවා බහුපාර්ශ්වික වේවා ඒකපාර්ශ්වික වේවා මුන වර්ගයේ ආණ්ඩුවක් හැදුවත් ගරු නියෝජක කතානායකතුනි පහවදා විසඳුම් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ අර්බුදයට පසුවදා විසඳුම් ලබා දෙන්න හැකියාවක් නැහැ. එහෙමනම් ජනතාවගේ අනුමැතිය සහිත විරාම කාලයක් අවශ්‍යයි. ඒ ජනතාවගේ අනුමැතිය සහිත විරාම කාලයක් ලැබෙන්නේ නව ජනවරමකින් පමණයි. ඒ නිසා නව ජනවරමට යමු කියන එක තමයි අපේ යෝජනාව. හැබැයි බොහෝ සංවාදයක් තිබුණා රටේ ආර්ථිකය ඇති වී තිබෙන දේශපාලන කැළඹිල්ල විසින් ඉතා වේගෙන් ජනවරමකට යන්න බෑ. අපි තාවකාලිකව පිළිගන්නවා. එහෙනම් අපි කළ යුතු තිබුණේ කුමක්ද? රට යථාවත් තත්ත්වයට පත් කිරීම සඳහා යම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීම. ඒකට අපි එකඟ තිබුණා. අපි එක මුළුමනින්ම පිළිගත්ත පමණක් නෙවෙයි අපේ සියලු දේශපාලන ව්‍යාපාරත් එක්ක සාකච්ඡා කරා. කුමක්ද? සර්වපාක්ෂික ආණ්ඩුවක ගරු නියෝජක කතානායකතුමනි ප්‍රධාන කරුණු දෙකක් ගැබ්වී තිබෙනවා. ඒ සාධාරණ සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. පළවෙනි එක තමයි එම සර්වපාක්ෂික ආණ්ඩුවට දායක වෙන සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ අයිතියක් එම ආණ්ඩුව තුළ නියෝජනය වී යුතුයි. මොකද තමන් පංගුකරු වෙනවනම් තමන් කොටස්කරු වෙනවනම් එම සියලු තීන්දුව තීරණවලට තමන්ට වගකිය හැකි යාන්ත්‍රණයක් සර්වපාක්ෂික ආණ්ඩුවක තිබිය යුතුයි. දෙක, නියත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලීන විය යුතුයි. ඒ කෙටි කාලයක් විය යුතුයි. මේ පාර්ලිමේන්තුව අපි කාටවත් එකතු වෙලා ආණ්ඩු කරන්න කියලා ජනවරමක් ලැබිලා නේ. මේ ජනවරමේ තිබෙන එකිනෙකාට විරුද්ධව ලැබුණු ජනවරමක්, එකිනෙකාට ප්‍රතිපක්ෂ ලැබුණු ජනවරමක්. ඒ නිසා කිසිසේත්ම එකිනෙකා සාමිකව රටක් පාලනය කිරීම පිළිබඳ ජනවරමක් නේ. එහෙමනම් එය අන්තර්කාලීන විය යුතුයි. අපේ යෝජනාව ගැබ් වී තිබෙන එතන කොහොමද සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වෙන හැම දෙනාම සාධාරණ සමකොටස්කරුවන් බවට පත් වෙන්නේ? ඒක යෝජනාව තමයි ගරු නියෝජක කතානායකතුමනි අපේ හරය බවට පත් වුණේ. ජනාධිපතිවරයා අනාගත බල ව්‍යාපෘතියක නොයෙදෙන කෙනෙක් විය යුතුයි. ඇයි අපි එහෙම කියන්නේ? අපේ මේ රටේ ව්‍යවස්ථාව අනුවත්, අපේ රටේ දේශපාලන සංස්කෘතිය අනුවත් කැබිනට් මණ්ඩල කියන්නේ හුදු ආයතන විතරයි පහුගිය කාලේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කැබිනට් මණ්ඩලයට එළිය ආණ්ඩුවක් හැදුණා. ඒ ආණ්ඩුව තමයි චන්ද්‍රිකා බාලපටමැදි මනෝතිත්තවැල්ල තාරාදිමිල්. ඒ මොකද්ද? කැබිනට් මණ්ඩලයෙන් ගලවලා ආණ්ඩුවක් එළියට ගෙනවා මේ විධායක බලය, සාමයේ දේශපාලන සංස්කෘතිය. ඊට පස්සේ අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්මගේ ආණ්ඩුව. මේ කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු නෙවෙයි, මහින්ද රාජපක්ෂ මහත්මගේ ආණ්ඩුව එනු. මහින්ද රාජපක්ෂ මහත්මයා, බෙසිර රාජපක්ෂ මහත්මයා, නාමර රාජපක්ෂ මහත්මයා සහ ලලිත් වීරතුංග. ඒක තමයි කැබිනට් මණ්ඩලයෙන් එළියට ආණ්ඩුවක් ගෙනවා මේ විධායක බලය. ඒ විතරක් නෙමෙයි, මේ දේශපාලන සංස්කෘතිය කැබිනට්ෙන් එළියට බලය ගේනවා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කවුද පහුගිය 15-19? මේ කැබිනට් අමතුරු නෙමෙයි, ඕගොල්ලෝ නෙමෙයි ආණ්ඩුව. කවුද එදා ආණ්ඩුව? එදා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, චරිත රත්නත්තේ, පාස්කර් ලිංගම්. මේකයි ආණ්ඩුව. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මොකද උනේ? එතුමාට කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවක් තිබෙත් නැහැ, එළිය එතුමාට ආණ්ඩුවක් හදාගන්න බැරි වුණා. එතුමාට එහෙම සංගමයක් තිබුණේ නැහැ. එළිය ආණ්ඩුවක් එතුමා හැදුවේ නැහැ සාධාරණ එක පැත්තට. හැබැයි කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවක් උනේත් නැහැ. කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුවක් නැණ කැබිනට් ආණ්ඩුව මණ්ඩලයේ ගොවිජනයාගේ ප්‍රශ්න කියනකොට ඒක සම්බන්ධ වෙන්න ඕන නෙහෙම උනේ නැහැ. එනිසා මේ විධායක බලයත් මේ දේශපාලන සංස්කෘතියත් වෙනුවෙන් අපි කවර කෙනෙක් සාමික ආණ්ඩුවක් ගොඩනැගුවත් ඒ ආණ්ඩුවෙන් එළිය බලයක් නිර්මාණය වෙනවා. අන්න ඒ නිසා මේ විධායක බලය නියෝජනය කරන සර්වපාක්ෂික ආණ්ඩුවකදී විධායක බලය අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක නොයෙදෙන එකක් විය යුතුයි කියන එක අපේ ස්ථාවරය. ඒ ස්ථාවරය සඳහා අපි විශාල ප්‍රයත්නයක් දරුවා. ඒ ස්ථාවරයට එන්න පුළුවන්කම ලැබුණා නම් අපි ආණ්ඩුව කොටස් කරවන් බවට පත් වෙන අපි යෝජනා කරා. අග්‍රාමාත්‍යවරය එකඟ වෙන පක්ෂවල එකඟතාවයෙන් අපි සාමික කෙනෙක් තෝරමු කියලා එකඟතාවයකට ආවා. සමහර අය මන්ත්‍රීවරයන්ගේ නම් යෝජනා වුණා. සමහර අය දෙමළ මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වුණා. අපි ඒ සියල්ලටම පක්ෂපාතී. හැබැයි අපි ඔක්කොම එකතුලා 10 දෙනෙක් වගේ කෙටි අමාත්‍ය මණ්ඩලයක් හදලා රට සාමාන්‍ය යථා තත්ත්වයට පත් කරලා මහමැතිවරණකට ගිහිල්ලා නැවත ජනවරම පිහිටු වී තිබෙන යෝජනාව අපි අතේ තිබුණි. ඒ යෝජනාව අරගෙන අපි මේ පාර්ලිමේන්තු නියෝජන කර සියලු දේශපාලන ව්‍යාපාර පොදු ජන පෙරමුණත් එක්කත් එහි මහලේ කමරත් එක්කත් අප සාකච්ඡා කරා. මේක තමයි අපේ යෝජනාව සර්වපාක්ෂික ආණ්ඩුව මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සර්වපාක්ෂික ආණ්ඩුව යනු හැම දිනකටම සාධාරණ අයිතිය ලැබෙන ඒක යම් කාලයක සීමා වෙන ආණ්ඩුව බවට පත් වී තිබී ඒ යෝජනාව පිටු කරගෙන යමු කියලා උත්සාහය දරුවා. ඒ උත්සාහය අසාර්ථක වුණා. එනිසා ඒ උත්සාහය අසාර්ථක වෙනවා කියලා ගණන් නියෝජ්‍ය කතානායකතුමනි සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා තිබුණ සියලු අවස්ථා දැන් අවසන් වී තිබෙන්නේ. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂ කඳුරේ සහායතුව රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගොඩනැගුණු ලැබුවා. දැන් ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ මුලසුන සිට අපට ආරාධනා කරන්නේ කුමටද? ඔහු වැකියක් හැටියට සර්වපාක්ෂික ආණ්ඩුවක් කිව්වට දැන් ආරාධනා කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකට නෙවෙයි, දැන් මේ ආරාධනයේ තිබෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස් කරුවන් බවට පත් වෙන්නේ. අපි ඒකට ලැස්ති නෑ. මේක පැහැදිලි කරන අපි ඒකට ලැස්ති නෑ. නමුත් ආණ්ඩුව විසින් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා යම් ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් ඒ සාධනීය කරුණු වලට සාධනීය ප්‍රතිචාර දක්වන්න අපි ලෑස්ති. එසේ නැතුව අපි මේ ආණ්ඩුවේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස් කරුවන් බවට පත්වීමට අපි සූදානම් නැහැ. ඒ වගේම දැන් මේ විවාදයේ මුළුමනින්ම පවතින්නේ අගමැතිතුමා කරපු ප්‍රකාශය මත. මේ ප්‍රකාශමේ පාර්ලිමේන්තුව අපි දීර්ඝ කාලයක් අහලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අපි ඔක්කොම එකතුලා මේ රට හදමු, අනාගත තරුණයන් වෙනුවෙන් මේ රට හදමු නේද, අපේ රටේ ආර්ථික සංවර්ධනය ගොඩනගමු, ලෝකයේ දියුණුතම රාජ්‍යයක් බවට අපේ රාජ්‍ය පත් කරමු, මේ ආදී විවිධ සංකල්ප යෝජනා අපි දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අහලා තිබෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මට මතකයි 2016 කරපු කතාවක් තිබෙනවා. ඒ කතාවේදී පත්තරයක පළ වෙලා තිබුණා මෙහෙම. මායි පත්තරේ උපුටා දක්වන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මංගල ලෝකේ අපේ පැත්තට ගන්නවා, රවි ආර්ථිකය හදන්න ආධාර ගන්නවා, මලික් ලෝක වටේ ගිහින් ආයෝජන ගිනවා, සංවර්ධන කලාපත් ගිනවා. එතකොට ප්‍රශ්න ඔක්කම ඉවරයි, හැමෝම සුද්ධෝ වගේ ජීවත් වෙවි. 2016 රනිල් වික්‍රමසිංහ. හරිද? ඉතින් මේක තමයි 2016 අපිට දීපු සීනේ. හැබැයි නැවත ඇවිල්ලා සීනයක් අපිට ඉදිරිපත් කරනවා. ඒ සීන සර්වපාක්ෂික ආණ්ඩුව යනු තවදුරටත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි, ඔවුන් විසින් ගොඩනගා ගන්න ලද ආණ්ඩුවට කොටස් කරුවන් බවට පත් කිරීම සඳහා අපිට කරන ආරාධනය. අපි ඒකට එකඟ නැහැ. මා කලින් කිව්වර පරිදිම සාධනීය යෝජනා ඉදිරිපත් කරනවා නම් ඒ සාධනීය යෝජනාවන් සඳහා සාධනීය ප්‍රතිචාර දක්වන්න අපි කැමතියි. ඊළඟ එතුමා විසින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. ඉතා වැදගත්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික දේ මොකද්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අදත් අපේ රට පාලනය වෙන්නේ හදිස් නීති යටතේ. හදිස් නීති යනු කුමක්ද? ජනාධිපතිවරයාට බලතල ලැබී තිබෙනවා. මේ පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ සමත් කර තිබෙන හැම නීතියක්ම අත්විටීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. නව නීති පැනවීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. තවදුරටත් ව්‍යවස්ථාදායක නීති සම්පාදනය කරන ආයතනයක් වෙනුවට ව්‍යවස්ථාදායක විසින් සම්මත කර තිබෙන නීති, ව්‍යවස්ථාදායක විසින් අනුමත කර තිබෙන නීති සියල්ල අවලංගු කොට තමන්ට සිතඟේ පරිදි නීති පැනවීමේ බලයක් හදිස් නීතියට ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා. මොකද එහෙම තත්ත්වයක් තිබෙනවද? ඒ නිසා ජනාධිපතිවරයා මෙතන ප්‍රජාතන්ත්‍රවාද ගැන කතා කරාට ඔහු රට පාලනය කරන්නේ හදිස් නීතිය කේන්ද්‍ර කරගෙන. මා දන්නා හර්ෂ සිල්ලා මැතිතුමා කරපු ප්‍රකාශය ගැන මම පොවිතයට පත් වුණා. ඔහු සමග කිව්වාලු හදිස් නීතිය දැන් අවශ්‍ය වී තිබෙන්නේ ජනාරගලය මැඩ පැවැත්වීම වෙනුවෙන් නෙවෙයි, ඇති කර ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ජනතාවගේ එන විරෝධය මැඩ පැවැත්වීම වෙනුවෙන් කියලා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. ඔව්.
පර්ස මන්ත්‍රීතුමා.
ඔව් නෑ, මම කිව්වේ ගරු අනුරකුමාර දිසානායක මන්ත්‍රීතුමා මට කිව්වා කියලා නෙවෙයි, මං කිව්වේ මට ඇහුණයි කියලා.
හරි බව මිසිතේ ඔබතුමා.
ඒ කියන්නේ කමක් නෑ, එතුමාට අනු කිව්වත් වෙන කෙනෙකුට කියනකොට එතුමාට ඇහිලා. ඒත් ඇතිනේ. ඒත් රනිල්ගේ හඬ ඒකනේ හරි ඊළඟ ඊළඟ කරු කතා නැකතුන එතුමා මේ මුළු සාකච්ඡාවේදී මේ අරගල කොටස් දෙකකට බෙදුවා එකක් තමයි ත්‍රස්තවාදය අනිතක තමයි අරගල කරුවන් හැබැයි ඔය ත්‍රස්තවාදී කියලා බෙදුවේ කවුද ත්‍රස්තවාදී කියලා වත්තඩම් කොට ගත්ත කවුද ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච කාන්තාව වන්දනේ කත්තඩම් කොට ගනි ත්‍රස්තවාදී ජනාධිපති කොටියේ කොඩියේ නිදියාගත්තු කෙනා අත්තඩම් කොට ගනි ත්‍රස්තවාදී ජනාධිපති මන්ත්‍රීට පළමුව ඇතුළත් වූ කෙනා අත්තඩම් කොට ගනි ත්‍රස්තවාදී මොනවද මේ විකාර ඒ නිසා ජනාධිපතිවරයා අවශ්‍ය වී තිබුණා තමන්ට ඡන්ද දීපු කඳවුර සතුටු කිරීම සඳහා ඡන්ද දීපු කඳවුර විශාල අපහසුතාවයට දුෂ්කරතාවයට පත් කරයි ගරු අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහභාගී වෙලා තිබුණා ඔබතුමාට අග්‍රාමාත්‍ය ධුර හැරෙන්න සිද්ධ වුණේ එදා ගෝල් ෆේස් එකේ ජනතාවගේ නැගී සිටීම නිසා ඔබලා සහ සහ ඔබ ඔබතුමා මාත් එක්ක කියලා ඊට කලින්ම මම යන්න හිටිය කියලා කමක් නැහැ කොහොම හරි මගේ මෙනීම ඒක හරි නමුත් කොහොම වුණත් කොහොම ලැබුණත් තියෙන්නේ ඒ නිසා හිතවීමක් තියෙනවා ඒ නිසා මේ ගෝල් ෆේස් අරගල කරුවන් පිළිබඳව ඇති කළ අද හිතවීමක් තිබෙනවා කාටද ඕගොල්ලන්ගේ කඳවුරට එහෙනම් ඕගොල්ලෝ සතුටු කරන්න නම් පෙරලා උන්ට රිද්දවන්න ඕන අන්න ඒක තමයි රනිල් වික්‍රමසිංහේ ප්‍රජාතන්ත්‍රවාදී නිසෝය පුටුවේ වාඩි වෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිව්වට ඔව් හදිස්සි නීති යටතේ සාධාරණ ජනතාවගේ නැගිටීම් පිළිබඳව ඉතාමත් වියරෙන් සහ කෝපෙන් කටයුතු කරන බව පෙන්눔 කරමින් තිබෙනවා ඊළඟ ඊළඟ වංචා දූෂණ පිළිබඳව විශාල සාකච්ඡාවක් කරා මට කලින් අපේ ප්‍රසන්න රණතුංග ගරු මන්ත්‍රීතුමා කතා කළා අපිටත් මොනවද කිව්වා ඉතින් සාමාන්‍යයෙන් දෙමළ කියමනක් තියෙනවා මගිට මනෝගනිස මන්ත්‍රීතුමා මම වැරදි නම් මම නිවැරදි කරන්න සාත්තන් වේදම් ඔඩු කරෙදි ඒ කියන්නේ යක්කු ආගම් කියනවා හරිද මම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමාගේ ගරු කතාව අහනකොට මට දැනුනේ යක්කුන් යක්කු ආගම් කියනවා වගේ හැඟීමක් ඒ මොකද යක්කු පිරිත් කියනවා හා ඒකත් හොඳයි එතුමා නිවැරදි කරා හොඳම වචන ගෙන දුන්නා ඒ වගේ තමයි මට එතුමායි කතාව ඇහුණේ යක්කු පිරිත් කියනවා වගේ හේතුව මොකද්ද දැන් වංචා දූෂණ පිළිබඳව මේ මුලසුනේ ඉඳන් එතුමා කියනවා එතුමා මුලසුන් දෙනා කිව්වා දැන් මම දැනගන්න කැමති හිමල් සිරිපාල සිල්වා අමාත්‍ය ධුරෙන් ඉල්ලා සුරියයි ඇයි ලංකාවේ අමාත්‍ය ධුර අමාත්‍යවරුන් පිළිබඳව ඕනෑවටත් වඩා වැඩියෙන් පත්‍රවල වංචා දූෂණ පැන ලියවිලා තිබෙනවා ගොසිප් වල ලියවිලා තිබෙනවා හැබැයි කිසි වෙලාවක ජනාධිපතිවරේ අදාළ අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා නියෝගයක් දෙන්නේ නැහැ හැබැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝගයක් දුන්නා නිමල් සිරිපාලට ඉල්ලා අස්වෙන්න කියලා ඇයි මේ වංචා දූෂණ පිළිබඳව ඔහුට ඉතාමත් වගකීම් සහිත රාජතාන්ත්‍රික සබඳතාවයන් හරහා පැමිණිල්ලා ආවි තායිසේ සමාගමෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලුවයි කියලා ජනාධිපතිවරයා මොකද කිව්වේ ජනාධිපතිවරයා ඔහුට වහම ඉල්ලා අස්වෙන්න කියලා හැබැයි වර්තමාන ජනාධිපතිවරයා මොකද කරේ වර්තමාන ජනාධිපතිවරයා 3 දෙනෙක්ගේ කමිටුවක් දානවා කොහෙද කරු කතානායකතුන් වංචා දූෂණ පිළිබඳව එළිය කමිටු වල නඩු විභාග කරන්නේ මේක කලාව උසාවියක් නෙමෙයි තුන එළිය කමිටුවක් දානවා කමිටුවේ සභාපති බවට පත් කරනවා කුසලා සරෝජනි මම වගකීමෙන් කියන්නේ කුසලා සරෝජනි මහත්මිය මම කමිටුවේ සභාපති කරන්න කියලා ඉල්ලුවේ නිමල් සිරිපාල රනිල් වික්‍රමසිංහගේ මතකද බගන් හරි ඊට පස්සේ ඒකෙන් සුද්ධ කරලා අමාත්‍ය ධුර දෙනවා දැන් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොකද කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරනවා කියලා අපි පිළිගන්න ඕනද ඒක ඔබතුමා ඔබතුමා ගැන මට වෙන විචාර දෙනවා අපේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමාට නිශ්චිත වශයෙන් අධිකරණයේ නඩුවක් පැවරලා ඒ මහා අධිකරණයෙන් ඔබතුමා වර්ධකරුවෙක් වුණා ඔබතුමා ඇපීල් කරලා තියෙන එක වෙනම දෙයක් හැබැයි මහා අධිකරණ වර්ධකරු මොකද්ද ඒ නඩුව තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඔබතුමාට මිලියන 25ක දඩයක් නියම කරා ලේසි නෑ මම හිතන්නේ ලංකාවේ මොන නඩුවක්ද තියෙන මිලියන 25ක දඩයක් ගහපු මිලියන 2ක වන්දියක් නියම කරා අවුරුදු 4කට ශරීරය බැඳා හරිද දැන් තමුන්වහන්සේ මොකද වෙන්නේ තමුන්වහන්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් ඔබතුමාට අයිතියක් තියෙනවනේ අයිතියක් තියෙන එක නිදොස් කිරීම සඳහා ව්‍යාජන කරේ ඒක ඔබතුමාගේ අයිතිය ඒ අයිතිය කටයුතු කරන්න හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මුලසුනේ දැන් වාඩිලා කියන්න පුළුවන්ද තමන්ගේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා තමගේ කැබිනට් මණ්ඩල නාගරික සංවර්ධන අමාත්‍යවරයා අධිකරණයෙන් දූෂිතභාවයට ලක්වුණු දඬුවම් ලැබිය යුතු කෙනෙක් මම වංචා දූෂණ මඩපවත්වන රටේ ජනතාවට කියන්න පුළුවන් මම අහන්නේ ඒකයි නේද සාමාන්‍ය මේක ටිකක් කැත කියමනක් ඒත් කියන්නම් කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බීරනවා කියලා මේවට කියන්නේ මතකද කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බීරනවා ඒක කතාව ඊට වඩා මගේ කතාව කියන්නේ නැන්නේ එනිසා මොකද මේ වෙලා තිබෙන්නේ
එනිසා අපි පිළිගන්න ඕනේ එතුමා දූෂණේ වංචාව නතර කිරීම සඳහා දරන ප්‍රයත්න හරි කියලා. එතුමාගේ උපදේශකරු කවුද කියලා බලන්න. දැන් අපි දන්නවා ජනාධිපතිවරයෙක් සියලු විෂයන් පිළිබඳව හසල අධ්‍යක්ීමක් නෙමෙයි එහෙම වෙන්න ඕනෙත් නෑ. ජනාධිපතිවරයෙක් සමත් වෙන්න ඕනකම තිබෙනවා. Tamanṭa ඉතාමත් ශේෂ්ත්‍රම් පිළිබඳව අවබෝධයක් නැත්නම් ඒ අවබෝධය ප්‍රති ශේෂ්ත්‍රම් පිළිබඳව අවබෝධය ලබා ගැනීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ ඥානය තියෙන කණ්ඩායම් තමන්ගේ උපදේශකරු පාරුපත් කරගන්න පුළුවන්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදේශකරු කවුද? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් උපදේශකී. මම දැනගන්න කැමති රනිල් වික්‍රමසිංහ මහත්මයාට නොතේරෙන අකිල විරාජ්ට තේරෙන අමුතු කරුණ මොකද්ද? දැනගන්න ඕන අපි. ඊළඟ කවුද? ඊළඟ ආසුමාරසිං පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක. අපි දැනගන්න ඕන පාර්ලිමේන්තු පිළිබඳ ජනාධිපතිවරයා අවුරුදු මේ වර්තමාන ජනාධිපති අවුරුදු 45 පාර්ලිමේන්තුවේ අවුරුදු 45 පාර්ලිමේන්තුවේ හිටපු නැති කෙනාට නොතේරෙන ආසුමාරසිංහට තේරෙන අලුත් පාර්ලිමේන්තු උපදේශක මොකද්ද? ඊළඟට තමුණාන්සලා දන්නවා තවපත් කරා සාගල රත්නායක. මොකද එතුමාට රනිල් වික්‍රමසිංහ මහත්මයාට නොතේරෙන අලුත් අද්දකින් මොනවද? මම පක්ෂපාතී ජනාධිපතිවරේ ඒ විෂයම් පිළිබඳ තාක්ෂණික ඥානය තිබෙන අවබෝධය තිබෙන පුද්ගලයන් තමන්ගේ උපදේශකරු පත් කරගන්න එකට මම පක්ෂපාතී. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වරද්ද ගත්ත තැන තමයි වැරදි උපදේශකරු හිටියා. කුසකර්මාන්තේ තන උපදෙස් දුන්නා දොස්තර කෙනෙක්. ඔන්න ප්‍රශ්නේ. ඒක නෝනේ. හරි කුසකර්මාන්තේ තන උපදෙස් ගන්න දොස්තර කෙනෙක්. ඉතින් වරද්ද ගත්තා. හැබැයි ඉතාමත් හසල අධ්‍යක්ෂින් තියෙන ඒ පිළිබඳ විශේෂ ඥානය තියෙන කණ්ඩායම් ජනාධිපතිවරයාගේ උපදේශකරු බවට පත් කරගැනීමට මම පක්ෂපාතී. ඒකට 15ක් 20ක් යම් වැටුපක් දීලා සැලකීතු වැටුපක් දුන්නක් කමක් නැහැ. මොකද මේ ඥාණයේ ඔවුන්ගේ දැනුම ඒක රාජපාලනයට අවශ්‍යයි. ඒක ලෝකයේ විවිධ තැන්වලට විශාල ඉල්ලීම් තිබෙනවා. ඔවුන් විශාල කණ්ඩායමක උපදේශකරයෙක් ගන්න. හැබැයි අකිලගෙන් සාගලට
මිනිත්තු දෙකක කාලයක්
ලබා ගන්න උපදෙස් කවරේද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුනි මා පිළිගන්නේ එතුමා වංචා දූෂණ නාස්ති පිළිබඳව ඔය පුටුවේ ඉඳන් කරන ලද ප්‍රකාශය. ඊළඟ ගත්තොත් විශේෂයෙන්ම අවසානයේදී එතුමා ණයවලට එතුමා කියනවා මේ කට්ටිය ව්‍යාපෘති වලට විරුද්ධ වුණා කියලා. එතුමා කියනවා කනස්සල්ලෙන් කියනවා රටේ විශාල ව්‍යාපෘති වලට විරුද්ධ වුණා. හැබැයි වාණිජ ණය වලට විරුද්ධුනේ නැහැ කියලා. එතුමා කියන හිම. තෙල් ටැංකි සංකීර්ණ දෙන්නකොට විරුද්ධ වුණා. හැබැයි සුවසරිය කියනකොට විරුද්ධ වුණා. හැබැයි ණය ගන්න වාණිජ වෙළඳපොළෙන් ණය ගන්නකොට විරුද්ධුනේ නැහැ කියලා කියනවා. දැන් අපේ රටේ වාණිජ වෙළඳපොළෙන් ණය ගන්න ගිය 2007 2007 ඉඳන් 2015 දක්වා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය ඇතුළත වාණිජ වෙළඳපොළෙන් ණය ආරම්භ තියෙන බිලියන 3.5යි. 2015 ඉඳන් 2019 අවසන් වෙනකොට වාණිජ වෙළඳපොළෙන් ණය ගත්ත බිලියන 12ක් 12 බිලියන 12ක්. එහෙනම් රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද මේ පාර්ලිමේන්තු මුලසුන ඉදලා? එතුමා ණය ගන්නකොට අපි විරුද්ධ නොවුනේ ඇයි කියලා අපෙන් අහනවා. ඒක මර වැඩක් නෙවෙයි. එතුමා තමයි තීරණය කරන්න ණය ගන්නවද නැද්ද කියලා වාණිජ වෙළඳපොළේ. හැබැයි එතුමා මේ පාර්ලිමේන්තු මුලසුනේ වාඩි වෙලා කියනවා මේ රටේ ජනතාව දේශපාලන ව්‍යාපාර වාණිජ වෙළඳපොළෙන් ණය ගන්නකොට විරුද්ධ උනේ නැහැ. ව්‍යාපෘති වලට විරුද්ධ වුණා. වාණිජ වෙළඳපොළෙන් ණය අරගෙන තියෙන වගේ 180ක් ගත්ත එතුමා. එතුමා අපෙන් පෙරලා ප්‍රශ්න කරනවා මම වාණිජ වෙළඳපොළෙන් ණය ගන්නකොට මම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මම වාණිජ වෙළඳපොළෙන් ණය ගන්නකොට ඕගොල්ලෝ විරුද්ධ නොවුනේ ඇයි? ඒ මාර කතාවක් නේ. හරිද? ඒ නිසා මේ ණය අරමුදේ විශාලම පංගුවද ජාත්‍යන්තර සිරි බැඳුම් කරහරා ගත්ත එක නම් ඒ ජාත්‍යන්තර සිරි බැඳුම් කරවලින් ණය පංගුව 80ක් අරන් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මගේ පාලන කාලයට. ඒ වගේම එතුමා කිව්ව මොකද්ද? ත්‍රිකුණමලේ තෙල් ටැංකි සංකීර්ණ සම්පූර්ණ වැරදි. චන්දි වීරක්කොඩි ගරු මන්ත්‍රීතුමා ඉන්නවනම් එතුමා කැබිනට් පේපර් එකක් දැම්මා මගාවතන කැබිනට් පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරයේ දරනකොට ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 16ක් තෙල් සංස්ථාවයට සංවර්ධනය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැම්මා.
ගර්භන්තුමා කාලය අවසන් වෙනවද?
මම අවසන් කරා. ඒ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. ලංකාවේ පළවෙනි වතාවට මට වඩා අධ්‍යක්ෂ ඉමති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට කැබිනට් මණ්ඩලයේ තීන්දුව తీරි පිළිබඳ. ලංකාවේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලය අනුමත කරපු කැබිනට් තීන්දුව අවලංගු කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැම්මා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. අවලංගු කිරීමේ කැබිනට් පත්‍රිකාව දාලා තමයි ත්‍රිකුණමලේ තෙල් ටැංකි සංකීර්ණ සංවර්ධන කිරීම සඳහා බාධා කරේ. බාධා කරා විතරක් නෙවෙයි චන්දිම වීරක්කොඩිට තෙල් නැමැතිකමත් ඇති වුණා. ඔන්න ප්‍රතිඵල. එයාවිල කියලා තෙල් ටැංකි සංකීර්ණ ගැන මොකද්ද මේ කරේ කියලා. එනිසා එතුමා අවසාන වශයෙන් කියනවා එතුමා මේ ධර්ම ප්‍රයත්නේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගත දරුවන්ට කියනවා. මම එතුමාට කියන්න කැමති ඔබතුමා මේ රටේ
අවසාන
වශයෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු 45 මේ 45න් අවුරුදු 43ක් අගමැති එක්කෝ අගමැති එක්ක කැබිනට් ඇමති එක්ක විපක්ෂ නායක එනිසා අද භුක්ති විඳින මේ රටේ પરම්පරාව එතුමා එදා වපුරපු බීජ. එනිසා අද එතුමා වපුරන බීජ අනාගතේ කවරාකාර විනාශයක් ගෙන දෙයිද කියලා අපිට ඉතා පැහැදිලි. අද මේ රට භුක්ති විඳින්න තිබෙන්නේ ඉතිහාසයේ එතුමාලා විසින් වපුරන ලද බීජ. කියමින් මම අවසන් කරනවා. බොහොම ස්තුති ගරු නියෝජක කතානායකතුමා.
බොහොම ස්තුති ඔබතුමාට ගරු රෝහිත අවේගුණවන්ත මහත්මයා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජක කතානායකතුමනි විශේෂයෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කතා කිරීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා 3-2 ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කරලා එතුමා අවුරුදු 2.5 ආසන්න කාලයක් මේ රටේ ජනාධිපතිවරයාට කටයුතු කරද්දී කොවිඩ් වසංගතයටත් මුහුණ දීලා නොයෙක් අභියෝගවලට මුහුණ දීලා අවසානයේදී එතුමාට මේ දේශපාලන අස්ථාවර භාවයක් තුළ එතුමාට ජනාධිපති ධූරයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා මේ රටේ අරගලයක් ඇති වෙලා ඒ අරගලයේ ඇති වෙච්ච අවස්ථාවේ අපි දැක්කා අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ අගමැතිවරයා හැටියට කටයුතු කළේ. එදා අගමැතිතුමා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කරනකොට මේ අරගලයේ ඇතිවෙච්ච සිදුවීම් වලදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමෙන් අසුනොත් මේකට විසඳුමක් හම්බෙනවා කියලා. හැබැයි අපි එදා ඒ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු හැටියට ඒකේ වැඩි බහුතරයක් අපි මේ මතයට විරුද්ධව කතා කරා. මේක නෙමෙයි විසඳුම කියලා. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දේශපාලනය අරුම් ලක්ෂයක් ඇති කරපු නායකයෙක්. ඒ නායකයා දේශපාලන අධ්‍යක්ෂීම් තියනවා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ඇතුළු සමස්ත මේ රටේ ජනතාවට නිදහස ලබා දීමේ අයිතිය. ත්‍රස්තවාදය තුරන් කිරීම. මේ කියන කාරණාවට නායකත්වයේ දීපු නායකයා. ඒ නිසා අපි එතුමාට කිව්වා හිටපු ජනාධිපතිතුමාට. අපි එතුමාට ඒ විතරක් නෙවෙයි කිව්වා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මැතිතුමාට නෙවෙයි යන්න කියන්නේ කියලා. අරගල භූමිය ගහලා තිබුණා ගෝඨාභය හෝම් කියලා. මහින්ද ගෝම් කියලා තිබුණ නැහැ කියලා කිව්වා. නමුත් දෛවයේ සරදම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ ජනාධිපතිතුමා අගමැති ධූරයෙන් අයින් වුණා. හැබැයි අගමැති ධූරයෙන් අයින් වෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි ඒකට නම් වගයක් නම් කරා. හිටපු ජනාධිපතිතුමා ආරාධනා කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට ආරාධනා කරා. අපේ අනුර කුමාර දිසානායක ආරාධනා කරේ නැද්ද? මං හිතුවා ඔබතු එන්නම් කියලා. ඔව්. නෑ මන්දල මට ලැබුණු තොරතුරු අනුව විතරයි මම මේ කියන්නේ. ඊළඟට අපේ සරත් පොන්සේකා මන්ත්‍රීතුමා මගේ මිත්‍රයා එතුමාට ආරාධනා කළා. ඔව් මේ වගේ නම් කීපයකට ආරාධනා කළා. ඉතින් මම අහන්නේ රටේ ජනවරමක් ලැබිච්ච ජනාධිපතිවරයෙක් 69 ලක්ෂයක ජනාධිපතිවරයෙක් 3-2 බලයක් තියෙන ආණ්ඩුවක් තියෙන තැනක තමන්ගේ එක කුසේ උපන් සහෝදරයව අගමැති පුටුවෙන් අයින් කළා අඬ ගන්නකොට මේ රට අස්ථාවර නම් ඒක ස්ථාවර කරන්න අඬ ගන්නකොට අයි එන්න බැරි වුණේ. අයි අහනවා මම අහනවා විපක්ෂ නායකතුමාට අයි එන්න බැරි වුණේ? අයි අතර දීපු ටොපිය කටේ දාගන්න බැරි වුණේ? අතර දීපු ටොපිය කටේ දාගත්තා නම් දැන් අද ජනාධිපතිනේ. මොකෝ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ටොපිය නෙවෙයිද ඒක? නෑ කවදාවත් බෑ. ආසයි බයයි කවදාකවත් ටොපියක් නෙවෙයි මොකක්ක කටේ දාගන්න. ටොපි දිහා මුකුත් කටේ දාගන්න. ආසයි බයයි. මොකද්ද ඇත්ත తත්වය? මම කරන්නම් කියලා කියනවා කරන්න දුනම කරන්නත් බෑ. ඉතින් ඒ නිසා අවසානේ මොකක්ද උනේ? රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා එදා අගමැති ධූරයට වාඩි ගත්තා. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය හැටියට අපි ඒ පක්ෂේ හැටියට අපි කිව්වා හොඳයි. දැන් මේ වෙලාවේ රට කවුරු හරි මේ රට ගෙනියන්න ඕනේ. මේක නැත්තම් අස්ථාවර වෙන්න දෙන්න බෑ, මේක කඩා වැටෙන්න දෙන්න බෑ. දේශපාලන පාඩුවක් අපිට. අපි මේ දේශපාලන පාඩුව ඉඳලාගෙන අපි ගෝ එතුමාට රයිට් අගමැතිකම දෙන්න. අපි කැබිනට් මණ්ඩලයෙන් අයින් වුණා. අපි මේ ආණ්ඩුව හදන්න දායක වෙලා අපේ අටමස් ලේනාර දීලා අපි සියල්ල කරපු මිනිස්සු. අපි ආණ්ඩුවෙන් අමතිකම් වලින් අයින් වෙලා අපි ගුවා ඔබතුමා අගමැතිකම කළා. හැබැයි රටේ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳෙන්න ඕන. ජනතාවගේ තෙල් ටිකට ප්‍රශ්න විසඳුම දෙන්න ඕනේ. ජනතාවගේ ගෑස් ටික ගෙනත් දෙන්න ඕනේ. මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදය විසඳ ගන්න ඕනේ කියලා. ඉන් අනතුරුව මොකද සිද්ධ වුනේ? ආපහු සැරයක් එදා නම වෙන්දා ගෝඨාභය ජනාධිපතිතුමාගේ මන්දිරයට ඇතුල් වෙලා එතුමා අවසානයේ එතුමාට ලංකාවෙන් පිටට යන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී ජනාධිපති ධූරේ හිස් වුණා. ජනාධිපති ධූරේ හිස් වෙනකොට මේ අපි ඉන්න පාර්ලිමේන්තුව ඇතුළේ ව්‍යවස්ථානුකූලව මොකද්ද අපිට කරන්න තියෙන්නේ? ව්‍යවස්ථානුකූලව අපි මේ පාර්ලිමේන්තුවට එන හැම මන්ත්‍රීවරයෙක්ම තමන්ගේ පුටුවේ ඉඳගෙන කතානායකතුමාගේ ඉස්සරහට අපි දිවුරනවා. අපි කියනවා අපි ව්‍යවස්ථානුකූලව මේ රාජ්‍ය ආරක්ෂා කරගෙන බැඳී සිටිනවා කියලා. අපි එහෙම කියන අය මොකද කරන්න ඕනේ? අපි කල්පනා කරලා අපි කියුවා බොහොම රටේ නිවස්තාවට අනුව ජනාධිපතිවරු එක තෝරගන්න කියලා. කරු නියෝජ්‍ය කතානායකතුමන ජනාධිපති තෝරගන්න කිව්වම නම් තුනකට නාම යෝජනාව. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නම, දලස් සලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ නම, අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ නම අපේක්ෂකයෝ 3 දෙනා. ඡන්දදායකයෝ 225යි. ඡන්දදායකයෝ 225යි. හරිනේ. වෙනද ජනාධිපතිතුරු තෝරගත්තේ රටේ සමස්ත ජනතාවගෙන්. නමුත් දේශපාලන විකෘතිභාවයක් ඇති වෙලා. නමුත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඇතුළේ සිද්ධ වුණා. නමුත් ඒක සාධාරණ ඇයියේ? මේ 225 තමයි දිස්ත්‍රික් කණුව. මේ රටේ ජනතාව ජාති යාගම් කුල මේ සියලු දෙනා නියෝජනය කරමින් මෙතන ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටි. එහෙනම් ජනතාව වෙනුවෙන් පෙනීන 225ට බලයාව ජනාධිපතිවරයෙක් තෝරගන්න. ඒ තෝරගන්න ගියාට පස්සේ මේ අපේක්ෂක 3 දෙනා ඉදිරිපත් වුණා. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් ඇටියට අපි තීන්දුවක් ගත්තා. මේ තීන අර්බුදයට මූණ දෙන්න පුළුවන්. මේක ජයග්‍රහණය කරගන්න පුළුවන්. අර්බුදය නිරාකර කරගන්න පුළුවන්. මේ 3 දෙනාගෙන් අපිට සුසුකනා කවුද? ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගල අපි තීන්දුවක් ගත්තා. මේක එලිපිට කියන්න ඕනේ. තන්දරේ ඉස්සෙල්ලත් අපි එලිපිට කිව්වා. ඔව්. මොහු තමයි අපට සුදුසු කියලා කිව්වා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන දලස් සලහප්පෙරුම මැතිතුමත් ඉදිරිපත් වුණා. ඡන්ද 134ක් ගත්තා පත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඡන්ද 82ක් ගත්තා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එක්කවුවලා. දලස් සලහප්පෙරුම මැතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ඡන්ද 3ක් ගත්තා. ගලේ ගෙඩුවා වගේ 3 තියෙනවා. එහෙමයි වුණේ. එහෙම ගත්තා. හැබැයි අත්ත වශයෙන් මොකද රටේ එළිය දීච්ච මතේ මම මේ කියන්නේ බොහොම නිර්ලෝභීව. එළිය මතයක් තිබුණා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේට වැඩි ඡන්ද ගනී කියලා. මම මේ කියන්නේ මේ පොළවේ ඇහෙන දේවල්. එහෙම තිබුණා. නමුත් ඒක නෙවෙයි සිද්ධ වුණේ. ජනාධිපති බවට පත් වුණා. හැබැයි දැන් ජනාධිපතිවරයා බවට පත් වෙනකොට මේ රටේ අරගලය අරගල කරපු සාමාන්‍ය පුරවැසියට අපි හිස නමලා ගරු කරනවා. අරගලය කරන්න අවශ්‍යයි තමන්ගේ මේ රටේ නායකයන්ට රජයන්ට ඕනම දෙයකට විරුද්ධව අරගල කරන්න ජනතාවට අයිතියක් තියෙනවා නියෝජ්‍ය කතානායකතු. හැබැයි ඒවා සාමකාමී අරගල බවට පරිවර්තනය වෙන්න ඕන. ඒ සාමකාමී අරගල බවට පරිවර්තනය නොවි ඒක ප්‍රචණ්ඩත්වය නම් ඒක මොකද්ද වෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පහුගිය දිනයකදී තිබුණා අලුත් කඩේ උසාවියේ නීතිඥ සංගමය. අලුත් කඩේ උසාවියේ නීතිඥ සංගමය කියලා සංගමයකින් මේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආණ්ඩුව ප්‍රචණ්ඩත්වයට එරෙහිව යම් සමුළුවක් පැවැත්තුවා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුවන්දරන් මන්ත්‍රීතුමා ඒකේ කතාවක් කරා දෙරණ නාලිකාවේ. ඒ කතාව ඔහු කරනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරේ. ඔහු කියනවා මේ ආණ්ඩුව මර්ධනකාරී ලෙස අරගලයව අත්අඩංගුවට ගන්නවා. හැමදාම ලෝකයේ අරගලයක් ජයග්‍රහණය කළා දින ප්‍රචණ්ඩත්වයකින් කියලා ඔහු කියන. ඔහුගේ ප්‍රකාශය. ඔව් සුවන්දිරන් මන්ත්‍රීතුමා. මම නම කියලා කියනවා. ඔහු කියනවා ප්‍රචණ්ඩත්වයකින් තමයි අරගලයක් ජයග්‍රහණය කළා තියෙන්නේ කියලා. මම අහනවා නැවත ඔහුගෙන්. මම නැවත ඔහුගෙන් අහනවා පාර්ලිමේන්තුවේ හිටියනම් හොඳයි. මම අහනවා ඔබ අරගලයක් ජයග්‍රහණය කළා දින ප්‍රචණ්ඩත්වයෙන් කියලා දේ ඔබ කියනවනම් ඔබ අතුකෝරණ මන්ත්‍රීවරයාව මහපාරේ කොළු වලින් ගහලා ඔහුගේ ඇඳුම් ගලවලා ඔහුගේ ආරක්ෂක බටයත් එක්ක මරා දාන එක සාධාරණීකරණය කරන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒක සාධාරණ නියෝජ්‍ය කතානායකතුමනි. මේ ප්‍රචණ්ඩත්වයෙන් කියන එක සාධාරණද? පාර්ලිමේන්තුවේ ඇතුළේ අපි ඔක්කොම ගිහිල්ලා අර භෝජන ශාලාව එකට කනවා. එතනදී පක්ෂ විපක්ෂයක් නැහැ. එකට වාඩි ගන්නව මොනවද ගණේෂන් මන්ත්‍රීතුමනි? එකහැලිය බත් කන්නේ. හැබැයි එකට කාලා අනිත් පැත්තෙන් අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ගේගිරි දිව්වම ඉගෙන ගන්න දරුවටගේ පොට් ටික නැති වුණාම ඒකෙන් සතුරක් භුක්ති විඳින්න පුළුවන් නම් සාධාරණද? සාධාරණද? ඔබේ පපුවෙන් තට්ටු කරලා අහන්න. මේ 225 නෙවෙයි අහිංසක බලුපැටියෙක් වෙන බලුකූඩුවක්වත් ගිනි ලැබිය යුතු නැහැ. දේශපාලන මතය මේ රටේ සමස්තයෙන් අහුවොත් එහෙම. ප්‍රධාන මම අරගලයට අද ආරාධනා කරනවා. මේ අරගලයේ හිටිය ඒ සියලුම ක්‍රියාකාරී අයට ආරාධනා කරනවා.
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ආරාධනා කරනවා. මොකටද ආරාධනා කරන්නේ? දැන් තව යම් අවස්ථාවකදී පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට අවුරුදු දෙක ආමාරයෙන් විසිරීමේ බලය එන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසිරනවා. එම නැත්තම් පළාත් පාලන මැතිවරණයකට කාලය ඇවිල්ලා තියෙනවා. මේ අවුරුද්දේ වෙන්න පුළුවන්, ඊළඟ අවුරුද්ද වෙන්න පුළුවන්, පළාත් පාලන මැතිවරණය එන්න පුළුවන්. පළාත් සභා මැතිවරණය එන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න පුළුවන්. අනිවාර්යෙන් අවුරුදු දෙකමාරෙන් ජනාධිපතිවරණයක් එන්න පුළුවන්. මොකද අරගලයා කරන්න ඕනේ? අරගලයා ලාස්සි වෙන්න ඕන දැන් ව්‍යවස්ථානුකූලව මෙන්න මේ පාර්ලිමේන්තුට ඇතුල්ලේ. අර වැට කඩාගෙන නෙවෙයි. අර වැට කඩාගෙන පොලිසිය මිනිස්සුන්ට හමුදාවේ මිනිස්සුන්ට කුණුවarpෙන් බැල්ලා නෙමෙයි අරගලේ අය මේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ. පළාත් පාලන ආයතන යන්න ඕන. එතන ගිහලා ප්‍රචණ්ඩත්වයෙන් නෙවෙයි ජනතාවගෙන් වර ප්‍රසාදයක් අරගෙන ජනතාවගෙන් ඉල්ලනවා ජනවරමක්. අන්න ඒකට ලෑස්ති වෙන්න. අපි ඒක ලෑස්ති වෙන්නේ කොහොමද? නියෝජ්‍ය කතානායකතුමනේ අරගලේ වයස අවුරුදු මාස 3 මාරයි. මාස 3 මාරට දැන් පැටිගිරි එළියට එනවා. දෙකන ඕන කෙනෙක් කියනවා අපි නම් සල්ලි එක්කව් කරේ නෑ, අරගොල්ලෝ එක්කව් කරා කියලා. තාමත් එක්කිනෝ නෑ නෑ නෑ, අපි නෙවෙයි ඒනෝන තමයි එක්කව් කරේ කියලා. තව එක්කෙනෙක් කියනෝ නෑ, අපි නම් ආවල් හොටලේ බුදිය ගත්තේ නෑ කාමර අරගෙන කියලා. මාස 3 මාරක් එකට ඉන්න බැරි අරගල කරුවෝ අපට ආදර්ශයක් දෙනවද? මාස 3 මාරක් එකට තමන්ගේ මෙහෙයුම කරගන්න බැරි අපට අරගලයක් දෙනවද? දෙවි හාමුදුරුවනේ වැරදි කරා නම් දේශපාලඥයෝ ආණ්ඩුව මේ අපෙන් අපිව නම් ඒකේ චූදිත බාරපත් කරලා තියෙන්නේ. අර ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන යකඩ වැටද අන්තිමට චූදිතය වෙලා තියෙන්නේ. තාම යකඩ වැටේ යකඩ ටික හොයන මේ අරගලේ ප්‍රතිඵල. මේ අරගලේ ප්‍රතිඵල. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, අරගලේ කියලා කියන්නේ බලාපොරොත්තු වෙන්න ඕන ජනතාව වෙනුවෙන් ජනතාවගේ ලැබෙන්නා වූ වරප්‍රසාද අහිමි කිරීම වෙනුවෙන් නැගී සිටීම හඬ නැගීම. අබැයි ප්‍රදණ්ඩත්වයක් නොවිති කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් ඔබතුමාට එකක් කියනවා. දැන් කියනවා හැම වෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජපක්ෂවරු. දැන් රාජපක්ෂවරු මහින්ද රාජපක්ෂ හර අපේ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තු මන්ත්‍රී. බසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටෙන් එළියට ගියා. නාමල් රාජපක්ෂ මගේ අල්ලපු මේ මේකේ පාර්ලිමේන්තු මන්ත්‍රී. දෙවි හාමුදුර මේක මාර්මීතිකාවක්නේ. රාජපක්ෂවරු රාජකර දුන්න නැගිල්ලත් රාජපක්ෂවරු හීනෙන් බය වෙනවා ඇති.
කාලය අවසන්
වෙන්න එපා. හැබැයි එකක් මතක තියාගන්න නියෝජ්‍ය කතානායකතුමනි, ඔන්චිල්ලාවේ පත්‍ර ගියොත් ඔන්චිල්ලාව මේ පත්‍ර එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක දිනයක් නෑ වකමානුවක් නෑ නවත නැගිටිනවයි කියන එකත් බොහොම වගකීමකින් ඔබතුමාට මතක් කරනවා බොහොමත් විශ්වාසයි
බොහොමින් සිදේ ඔබතුමාට ගරු හේසා විතානගේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද වත්මන් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වෙනුවෙන් පහුගිය දින කීපයක් විවාදයට ලක් කළා අද අවසාන දිනේදී අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා අපි දැක්ක මේ විවාදයේ තුල මේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උඩු යටිකර කරන ආකාරයේ සිදුවීම් රාශියක් වුණා. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ කඳවුර එපා කියලා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුව තුල එදා ඒකාබද්ධ විපක්ෂයේ විදියට මහා විශාල සටනක් ගෙනිච්චි. ඒ ප්‍රධාන චූදිතය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එව නැතුව මේ කණ්ඩායමනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඔහුගේ සහචර කල්ලිය කියලා තමයි එදා කිව්වේ. හැබැයි අද අපිට මේ දින තුන දින හතර ඇතුළත පේනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ එපා කියපු කල්ලියේ ගුණ වර්ණනා කරනවා අවුරුදු 4ක් 5ක් ගියාට පස්සේ අර එපා කියපු කණ්ඩායම. එතකොට මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල විපක්ෂය ආණ්ඩු පක්ෂය එහෙම නැත්නම් දේශපාලන මතවාද බොරු තනිකරම තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන් ආකාරයට සකස් කරගන්නවා කියන එක හොඳ උදාහරණයක් මේ දවස් තුන. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අද මේ අරගලයක් තුලින් නිර්පාක්ෂික අරගලයක් තුලින් රටේ ජනතාව ඒක මේ කාගේවත් පක්ෂයකට ලියාගන්න හැදුවට ලියාගන්න මං හිතන්නේ නැහැ හැකියාවක් ලැබෙයි කියලා. ඒක බොරු හීනයක්. මේ රටේ සමස්ත ජනතාව එකතැනට එකතු වෙච්ච නිර්පාක්ෂික අරගලයක් තුලින් රටේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් මේ ජනාධිපතිවරු නම දෙනාගෙන් පත් වෙච්ච ජනාධිපතිවරයා අද තමන්ගේ තනතුර අතහැරලා දාලා තියෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ වෙච්ච සියල්ල එතනින් පස්සේ මේ පාර්ලිමේන්තුවේ ඇච්ච සියල්ල විකෘති. මේක ප්‍රකෘති තත්ත්වයට ගන්න දැන් මොන විදියේ විකල්ප ගෙනාවත් මං හිතන්නේ නැහැ රට ඒ වගේම ජාත්‍යන්තරයේ පිළිගනී කියලා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉවත් වුණාට පස්සේ අද පත්වලායින අගමැතිතුමාට මං හිතන්නේ මේ රටේ බලයක් තියෙනවා කියලා. ජනාධිපතිවරයා ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ බලය කොහොමවත් ආවා කියලා කවුරු හරි කියනවා ඒක බොරුවක්. එහෙමනම් දැන් કૃતિම උත්සාහයක යෙදෙනවා මේක નિවරදි විදියට අරගෙන යන්න. දැන් අද ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ කතාව අද ආරම්භ කරනකොට කිව්වා ආණ්ඩුවට දුන්න මේ ආණ්ඩුව දුන්න ගන්න සජිත් මහත්තයාට ගන්න උමනාවක් තිබුණේ නැහැ බෑ කිව්වා. මො කතාව? ඒක මේ රෝහිත අබේ ගුණවර්ධන ඊට එමෙතුමත් කිව්වා. එතුමාගේ ටොපියක් දුන්නා කියලා. ඔය එක නම් ඇත්ත. එතුමා අවංකවම කිව්ව එක ටොපියක් දුන්නා කියලා එතුමාගේ හිතේ තිබිච්ච එක කියවුණා. දැන් සජිත් ප්‍රේමදාසට ඡන්දේ දුන්නේ මේ රටේ මිනිස්සු ටොපි කන්නද? රාජපක්ෂ මහතුන්ගේ ටොපි කන්නද ඡන්දේ දුන්නේ? නෑ ටොපි කන්න නෙමෙයි. මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඒ යුතුයකම ඉටු කරන්න. කියන විදියට එදා ආගමැතිකම ගත්තා නම් ජනාධිපති වෙනවා කියලා ප්‍රසන්න රණතුංග මහත්තයා කියන විදියට හරි. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ විපක්ෂ නායක විදියට කොහෙන් අර රිංගල ඉවරලා අගමැතිකම ගන්න එක නම් අරමුණ. එහෙනම් විපක්ෂයට ඡන්දෙ දීපු එකත් අර ආණ්ඩුවට දුන්නා වගේම අනාතයි. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී තුල ජනතා බලාපොරොත්තු වෙන කිසි කෙනෙක් නැහැ. ඒක අද වෙලා තියෙනවා. අද 225 එපා කියන හේතු තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නිකන් හොයලා බලන්න මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඉන්න ඇමති කෙනෙක් නඩුවකට උදේ යනකොට හවස නඩුවේ තීන්දුව දෙන්න ඉස්සෙල්ලා කියන්න පුළුවන් නඩුවේ තීන්දුව අපිට. දැන් බැසිල් මහත්තයා ගම්පහ යනකොට උදේ දන්නවා හවස ගෙදරින් නඩුව දිරලා. අනිත් ඇමතිවරුත් එහෙමයි. එහෙනම් මේ රටේ අධිකරණයේ තුල ජනතා විශ්වාසය නැති වෙමින් යනවා මේ සිද්ධියත් එක්ක. ඒ වගේම හොඳ කාරණාවක් මතක් කරන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී අපි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු එදා හොඳ සාධනීය යෝජනාවක් ආවා. මන්ත්‍රීවරු දෙපැත්ත මාරු කරන එක මේ පැත්තට යන එක අර පැත්තට යන එක අර කුණු මාළු කෑලි වගේ අර පැත්ත මේ පැත්ත යන එක නතර ගන්න. මේ අදත් හතර දෙනෙක් කැවිලි ඉන්න මන් දන්නේ නැහැ කවුද කියලා. අපි අරෙන් මෙහාට එනවා ආයිත් ආටික දවසක් ගියාම ආරයට යනවා. ඒක නවත්තන්න යෝජනාවක් ආවා. කවුද විරුද්ධුනේ? වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්තයා කිව්වා මේ රටේ දේශපාලනඥයෝ පණිනක නවත්තන්න එපා කියලා. දානමන ව්‍යවස්ථා සංශෝධනයේ එහෙමනම් හිත තුල මේ රට හදන අරමුණක් අබමල් රේණුවක හරි තියෙනවා නම් ඒ යෝජනාව ආපු වෙලාවේ අතුස්සන එක ඉල්ලාස් කරගත්තේ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්තයා. එහෙමනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අර රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ පෙරේදා සර්වපාක්ෂික ආණ්ඩු හදන්න ගැන සාකච්ඡා මරු කතාවක් කියනවා. එතුමා කියනවා, ජනාධිපතිතුමා කියනවා, මේ රටේ ඊළඟට විපක්ෂය ආණ්ඩුවට බැන්නත් ආණ්ඩුව විපක්ෂයට බැනලා මේ වැඩේ කරොත් ආපහු පාර්ලිමේන්තුව එන්න වෙන්නේ නැහැ. කවුරු හරි පිටින් ඉන්න කට්ටියක් ඇවිල්ලා මේකට එනවා. ඒකින්ද මේක අපි පරිස්සමෙන් කරන්න එකතු වෙන්න. මේ එකතු වෙන්න කියන්නේ ඒතර මොකටද? එකතු වෙන්න කියන්නේ ඊළඟ සැරේ අපිට එන්න බැරි වෙනවා කියන හින්දා. මේ රට පාලනය කරන්න ආපහු බැරි වෙනවා කියන හින්දා. එහෙමනම් රනිල් වික්‍රමසිංහත්තුමාගේ හිතේ තියෙන මොකක්ද? මේ කඳවුරු දෙකෙන් මේක ගිලිහෙන එක නවත්ත ගන්න. මේ කඳවුරු දෙකේ කාට හරි මේක බලය තියාගෙන පිට එහෙකට එන්න බැරි වෙන මේක තියාගන්න. එහෙම ආණ්ඩු හදන්න මේ රටේ මිනිස්සු බලාගෙන ඉදිද? අපි කියනවා මේක හැමදාම මේ කල්ලියෙන් පිට තියාගෙන යන්න ඕනේ නැද්ද? එහෙමනම් ඒක තමයි වෙන්න ඕනේ. ඒක නිසා තමයි අද රටේ මිනිස්සු වෙනස් දේශපාලන සංස්කෘතියක් ඉල්ලන්නේ. ඒ සංස්කෘතිය වෙනුවෙන් තමයි ජනතාව පෙළගැහෙන්නේ. අපි විශ්වාස කරනවා ඉදිරියේදී හරියනම් අවංකවම මෙහෙට ඡන්දයක් තියන්න පුළුවන් නම් මේ රටේ රටට ආදරය කරන මිනිස්සු ටිකක් මේ පාර්ලිමේන්තුවට එයි. ඒසහා අපි විශේෂයෙන්ම කියනවා අද රනිල් මහත්තයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ කිසිම දෙයක්. මොකද එතුමට ඕන වෙලාවක කියන්න පුළුවන් මේ වැඩේ ඔපුට්ටුවෙන් බැහැලිවර වෙලා මම මේ රටේ ජනාධිපති ජනවර්මකින් ආපු කෙනෙක් නෙමෙයි. මට මේ කවුරුවත් ගන්නෙ නැතිකමට ආපු එකක්. කවුරුවත් ගන්නෙ නැතිකමට බලෙන් දීපු මිනිස්සෙක් කියයිද මේ වැරදි වලට මමවත් කියනවා කියලා? අර 69 ලක්ෂ දීපු ගෝඨාභය මහත්තයාතුමක් කියන්නේ නැති එකේ කිසිම කෙනෙක් ඡන්දේ දීලා ආයුබ නැති මිනිහෙක් කියයිද වැඩේ වුණා මම මේකට වකිනව නෑ. සාපි කියනවා මේ රට ගොඩ ගන්න මේ 225ට බෑ. මේ ජනාධිපතිවරයාට බෑ. ඒ නිසා කරුණා කරලා මේ බොරු සර්වපාක්ෂික ගේම් ගහලා නැවත පරණ මූණු ටික මාය ඇමති මණ්ඩල වල දාලා ඒ ඉන්න කණ්ඩායම සතුටු කරගෙන නැවත ගමනක් යන්න උත්සාහ කරන එක මේ රටේ ජනතාව
බලාපොරොත්තු වෙන කාලයක් තියෙනවා.
ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කියනවා කරුණා කළා මේ සෙල්ලම නතර කරන්න, මේ සර්වපාක්ෂික මජර දේශපාලන වෑයම නවත්තලා දාන්න. මේක බොරුවක්. ආණ්ඩුවේ Tamanta හයිය තියාගන්න කැබිනට් ඇමතිවරු 30යි 35යි රාජ්‍ය ඇමතිවරු 40යි 50යි දාගෙන මේ ඇමති රොත්තක් හදාගෙන එදා මහින්ද රාජපක්ෂ මහත්තයාර 100 ගානක් ඇමතිවරු දාපු විදියට ආණ්ඩුවක් හදාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. එහෙනම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක වෙනකන් මේ රටේ මිනිස්සු බලාගෙන ඉඳි. මේ රටේ මිනිස්සු මේ සිද්ධිය වෙනකන් මේ දැන් නිශ්ශබ්දව ඉන්නකොට හිතන් ඉන්නවා ඇති දැන් රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා මාර ගේමක් මැච් එකක් ගහලා තියෙන්නේ කියලා වෙලා. නෑ, තාම බලාගෙන ඉන්නේ මේ ඔබතුමාන මොකක්ද මේ කරන්නේ කියලා. මේ වැඩේ වෙච්ච ගමන් මේ සියල්ල වේස අවසාන වශයෙන් කියනවා. මේ රටේ මුදල් විසුද්ධිකරණයේ පනත අනුව, මේ රටේ පොදු දේපල පනත අනුව මේක ඇතුලේ 225න් 75%කට ඇතුළට දාන්න පුළුවන් කවුරුවත් දාන නායකයෙක් වෙනවද? මේ පොදු දේපල බණතනුව මේ හැම කෙනාවක් කියන්න ඕන. ඔබතුමාට මම අභියෝග කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය දවස්වල ඇමතිකම් දීපු කී දෙනෙක් වාහන බාර දීලාද? කී දෙනෙක් නිල නිවාස බාර දීලාද? එක්කෙනෙක් දෙන්නෙක් බාර දීලා තිය අවංක මිනිස්සු අනිත් තාම තියාගෙන ඉන්නවා. ඒවත් පොදු දේපල බණත. අර අහිංසක මිනිස්සු අර ගිහිල් ඉවර වෙලා ජනාධිපති ලේකම් කාර්යාලේ බැලුවා කියලා අල්ලල කූඩුවට දානවා වගේම පොලිස්පත්තුමාට කියනවා දේශපාලනඥයොත් මේ ගැන හොයලා බලන්න. අපරාධ පිළිබඳව දේශපාලනඥයන්ගේ තියෙන වැරදි වහලා දාන්න එපා. අවසාන වශයෙන් අවසන් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට හදන්න මේ 225ට මේ වර්තමානයේ 225ට බෑ. කරුණා කරලා ජනාධිපතිතුමා මේ රට රබමල් රේණුවකාරී ආදරයක් තියෙනවා නම් දැන් 134 බලයතුමට ඕන නැහැ. අවංක තීන්දුවක් අරගෙන නව පාර්ලිමේන්තුවක් මේ රටේ ජනතාවට තෝරගන්න අවස්ථාව ලබා දෙන්න කිලිල්ල.
බොහොම සිතේ ඔබතුමා. ගරු SBC නායකත්වය අපතමාට මිනිත්තු 9ක් කාලයක් තියෙනවා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මොනවා කතා කරත් පහුගිය කාලේ අපේ හොටෙල් සැංග්‍රිලා එක, ඒ වගේම මෙතන තව හොටෙල් සංකීර්ණ තුනක්, ඒ වගේම වරාය නගරය, මේ සියල්ල පැමිණීමට මූලික හේතුව වුණේ මහා සාගරයේ සහ ගෝල්පේස් ඒ පිට්ටනිය. මේ ගෝල්පේස් පිට්ටනියේ මේ ඒක අරගල භූමියක්, ඒක වැසිකිළියක් බවට පත් වෙනකොට අර හෝටෙල් සංකීර්ණවල වැඩ නැවතුණා. ඒ වගේම වරාය නගරයේ එහෙමම එන හිටියා. නිසා අපේ රටේ අද තියෙන ආර්ථික අර්බුදයට, ඩොලර් ප්‍රශ්නයට තියෙන ප්‍රධානම දේ තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ හෝටල් සංකීර්ණ මේ වරාය නගරේ නැවත පුනර්ජීවනය කරගන්නේ. ඒ නිසා මේ ගෝල්පේස් නගරය නැවත සුන්දර භූමියක් බවට පත් කර ගැනීම ඉතාම වැදගත් කියන කාරණය මමත් ඔබතුමාට කියන්න කැමතියි. ඒ වගේම මට ඇහුණා දිගටම මේ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීම පිළිබඳව ලොකු කතිකාවක් මතු වෙලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය දේපළ ආයෝජකයන්ට ලබා දීමට බිය නොවෙච්චි ප්‍රධාන රටවල් තමයි සිංගප්පූරුව, මැලේසියාව, ඒ වගේම චීනය, ඒ වගේම වියට්නාම්. සිංගප්පූරුවේ ප්‍රමාණය අපේ කොළඹ දිස්ත්‍රික්කයට වඩා වර්ග කිලෝමීටර් 9යි ලොකු. මේ සිංගප්පූරුව විදේශික ආයෝජකයන්ට කෙලින්ම සින්නක්කර ඉඩම් දුන්නා මේකේ. අද සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම 64,000යි. ඔක පටන් ගන්නකොට අපි 79 හිටියේ, සිංගප්පූරුවේ හිටියේ 29. අද ඔවුන් 64,000යි, අපි දැන් 3000 ගණන්වල එහෙම එක තැන පල්ලෙවි තියෙනවා. මැලේසියාව විදේශික ආයෝජකයන්ට කිව්වේ එන්න 99 අවුරුදු බද්දට, නැත්නම් 999 අවුරුදු බද්දට දෙන්න. ඇවිල්ලා මේවා අරගෙන ආයෝජනය කරන්න කියලා. අද මැලේසියාවත් අපිට වඩා බොහොම පහලින් හිටපු රටක්. අද මැලේසියාව එක පුද්ගල ආදායම ඩොලර් 13,000 පසු කරමින් යන. 72-76 මහා සාගතයේ වෙලාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුළු සමාජවාදී කඳවුරම බිඳ වැටෙනවා. ලොකු ආර්ථික ප්‍රතිසංස්කරණයකට ගෝබචව් ජනාධිපතිවරයා රුසියාව සෝවියට් දේශයේ යන්න ගියාම සෝවියට් දේශයේ රටවල් 15කට කැඩෙනවා. යුගෝස්ලාවියාව රටවල් 5කට කැඩෙනවා. චෙකෝස්ලෝවකියාව, හංගේරියාව, බල්ගේරියාව මේ සියලු රටවල්වල සමාජවාදී බිඳ වැටෙනවා. නැගෙනහිර ජර්මනියේ සමාජවාදී රටේ මිනිස්සු වේල් බැම්ම කඩාගෙන, බර්ලින් තාප්පේ කඩාගෙන එහා පැත්තට ගිහිල්ලා නැගෙනහිර ජර්මනියේ සමාජවාදී ඉවර වෙනවා. ඒ වෙලාවේ මාව සේතුන්ට කොමියුනිස්ට් පක්ෂයේ අය චීනයේ යෝජනා කරනවා දෙන්න මේ රට මේ ඩෙන් ෂියාපින්ට කියලා. ඩෙන් ෂියාපින් 1965 පටන් ගත්ත සංස්කෘතික විප්ලවය අසාර්ථක වෙනවා කියලා කිව්වට ඒ මනුස්සයව හිරේට දැම්මා. පුතාට ගහලා මැරුණා. හැබැයි කොමියුනිස්ට් පක්ෂයේ ඒ වෙලාවේ මාව සේතුන්ට ඩෙන් ෂියාපින්ට දෙන්න කියනකොට චීනය ඩෙන් ෂියාපින්ට දෙනවා. ඩෙන් ෂියාපින් කරපු ප්‍රධානම දේ තමයි විදේශ ආයෝජකින් තමුගේ රටට ආරාධනය කිරීම. ඔහු කිව්වේ මේ අපේ ව්‍යාපාර ආයතන, අපේ ඒවල ගොඩනැගිලි, අපේ ඉඩම් බලට ඕන කාලයකට දෙන්න. ඒ වගේම ඔබලා ගේන සෑම සතේකම ආරක්ෂාවට චීනය වග කියනවා. අද චීනය මිලදී ගැනීමේ ශක්තිය පැත්තෙන් ලෝකයේ ප්‍රධානම රට ඇමරිකා එක්සත් ජනපදයටත් වඩා බිලියන 5000ක් උඩින් ඉන්නේ. බොහොම වේගෙන් ලෝකේ මහ බලවතා වෙමින් යන වියට්නාමයයි ශ්‍රී ලංකාවයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1990 අපේ අපනයන ප්‍රමාණය බිලියන 2යි. ඩොලර් බිලියන 2යි. වියට්නාමයේ අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 2යි. වියට්නාමයේ සාල වශයෙන් විදේශ ආයෝජකයන්ට ඒ රටේ ඉඩ ප්‍රස්තා දෙන. කිසිම බයක් නැතුව දෙනවා. 2020 වෙනකොට වියට්නාමයේ අපනයන ප්‍රමාණය බිලියන 217යි. අපේ 12යි. 1990 දෙකේ දෙගොල්ලම හිදලා අවුරුදු 30ක් යනකොට වියට්නාමයේ 217ට යනවා අපි බිලියන 12යි. එනිසා මම පළමුවෙන්ම කියන්න කැමතියි මේ වෙලාවේ අපි මේ ආර්ථික අර්බුදයට ඩොලර් අර්බුදයට පළවෙනි විසඳුම මේ රටට ආයෝජක වෙන්න. ඒ ආයෝජක එනකොට ඒ අයට ඒ ආයෝජකයන්ට අපේ දේපළ අපේ ඉඩම් අපේ වස්තුව අපේ ටැංකි ලබා දීමට බය වෙන්න හොඳ නැහැ. එහෙම බය වෙච්ච ලෝකේ හැම රටක්ම එක තැන පල් වෙනවා. ඒ නිසා මේ
මිනිත්තු දෙක කාලයක්
ආදරෙන් බාර ගන්න ඕනේ. මේ අපේ අඳානි ලංකාවට ආපුවම ඔහු ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකේම පළවෙනි 4-5 දෙනා අතර ඉන්න මහා ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු ලංකාවට එන එක අපි බොහොම ශක්තිමත් විදිහට බාර ගන්න ඕනේ. පෝට්ල සමාගම ඇමරිකාවෙන් අපේ ගෑස් ව්‍යාපෘතියට එනකොට පෝට්ල සමාගම අපි ආදරෙන් බාරගන්න නැතුව ඒකට පයින් ගහන්න ඒකට විරුද්ධ වෙන්න හොඳ නැහැ. විදුලි බල බණ්ඩලයේ අපේ පාඩුව වර්ෂයකට බිලියන 90යි. අපේ තෙල් සංස්ථාවේ පාඩුව මාසයකට බිලියන 55යි. දැන් මේවා පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ කරගෙන මේ වල අලාභය දැටි කර ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් මේ රටට නැගිටින්න බෑ. මේ රටට නැගිටින්නම බෑ. ඒ නිසා මේවට ආයෝජකයන්ට ආරාධනා කරලා අපි මේ 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 ආයතන ලාභදායි කර ගැනීම අත්‍යවශ්‍යයි. එමිරේට්ස් ආයතනය අපේ එයා ලංකාවේ කරගෙන හිටියා. ඇත්තටම ඒ වෙලාවේ එමිරේට්ස් ලාභ ලැබුවා. ලාභ ලැබුවා විතරක් නෙවෙයි ඒ ලාභාංශ අපටත් ලැබුණා. අපි තමයි ඒක ආපහු ගත්තේ. හැබැයි ඒ වෙලාවේ අපට හයිය ආර්ථික හයිය තිබ්බා. මොකද 2000 යුද්ධය අවසන් වෙලා 2009 2015 කාලය තුල අපි ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච රට. වේගයෙන්ම 2012 අපි සංවර්ධනයේ පැත්තෙන් දෙවෙනි උනේ චීනයට විතරයි. අපි 2015 යහපාලන රජයට මේ රජය බාර දෙනකොට රාජපක්ෂ රජයේ 7.1 සංවර්ධන වේගයක් තියාගෙන දුන්නේ. එනිසා ඒ වෙලාවේ තමයි මේක ආපහු ගත්තේ. කොහොම නමුත් අද ඒක මහා බරක්. එනිසා අද මේකට ශක්තිමත් ආයෝජකයෙක් ගෙන්නගෙන මේක ලාභදායී ආයතනයක් කිරීම ඉතාම වැදගත්. අපිට වගේ නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනේ, අපිට 17යි තියෙන්නේ. ඒකෙන් 12ක්ම අපි ලීස් එකට ගත්තේ ඒවා. මේ අහසත්. හැබැයි ඉන්දියාව
සංගණකරු.
එයා ඉන්දියාවේකට 230ක් තියෙනවා. හැබැයි ඒ 230ම මේ පහුගිය දවස්වල ටාටා සමාගමට බාර දුන්නා ඉන්දියානු රජයේ. මොකද ඒක ඒ ඒ ඒ ආයතනේ පාඩු ලබන ආයතනයක් ලෙස ඉන්දියානු රජයට ඒ බර දරන්න බැරි වුණා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, පැහැදිලිව අපි පළවෙනි දේ තමයි මේ අලාභ ලබන ආයතන ලාභදායි කරගන්න ඕන, රජයේ ආදායම් වැඩි කරගන්න ඕන. එතකොට අනිවාර්යයෙන්ම ඉතාම දුෂ්කර නීරස තීන්දුව අපට ගන්න වෙනවා. එහෙම නැතුව මේ රටට නැගිටින්න බෑ.
අවසන් කරන්න
මේ රටට නැගිටින්න බෑ. ඒ නිසා අවසන්. මේ රට නැගිටව ගන්න ඕන නම් අපි ආයෝජකයන්ට ආරාධනය කරලා උන් ආදරෙන් බාර අරගෙන මේ රටේ සංවර්ධනය වේගවත් කරගන්න ඕන. ඒ වගේම මේ රටේ නැවත සංචාරක ව්‍යාපාරය නැගිටවා ගැනීම අත්‍යවශ්‍යයි. නියෝජ්‍ය කතානායකතුමනි, 2000 පහුගිය අප්‍රේල් වල එක පාටම 127,000 අපේ සංචාරක වැඩි වුණා. ওই ගෝල් පේස් අරගල උතනින් තමයි අපහු මේක වැටුනේ. ඒ නිසා මේක නැවත නැගිටවා ගැනීම ඉතාම අවශ්‍යයි. ඒ නිසා මම කියන්න කැමති රජයේ ආදායම වැඩි කර ගැනීමත් පාඩු ලබන ආයතන සම්පූර්ණයෙන්ම ලාභදායි කර ගැනීමත් මේ රටට විදේශ ආයෝජකයන් පුළුවන් තරම් ගෙන්වා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණා. ඒ සඳහා මේ රජයේ නව ධනාධිපතිවරයා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා.
බෞද්ධ සිතේ කරමැත්තමනි.